ගරු අජිත් මානපෙරමන්තුමා ඔබතුමාට විනාඩි පහක් තිබෙනවා.
ෆුට්ටයි කපලා. ගරු මුලාසිනුර මන්ත්‍රීතුමනි, විශේෂම අපේ රට දිහා බැලුවාම විවිධ ආගම්, විවිධ ඇදහීම්, විවිධ භාෂා කතා කරන රටක්. ඒ අය පහුගිය කාල දිහා බැලුවොත් ඒක බොහොම සුන්දරව කත කළා. ඊට පස්සේ විවිධ දේශපාලන පක්ෂ ආගම් අනුව, ජාති අනුව, කුලානුව විවිධ දේශපාලන පක්ෂ බිහිවීමින් මේ කණ්ඩායම් එකිනෙකා තුළ වෛරය නිර්මාණය කිරීම තුළ තමයි මේ අපිට පහුගිය දසකේ අපි දැක්කේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මේ රට තුළ. විශේෂයෙන්ම පහුගිය රජයත් මේ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා මේවා වර්ධනය වීමට ඉඩහැරියා මිසක්, නමුත් මේවා සමතය කිරීමට මේ ක්‍රියා කළේ නැහැයි කියලා අපි දැක්කා. එක්කෝ කට්ටියක් පන්සල්වලට ගහනවා, කට්ටියක් පල්ලිවලට ගහනවා, කට්ටියක් කෝවිල්වලට ගහනවා. ඒ වගේ එරෙහි වීම තමයි අපි දැක්කේ හැමතැනදීම. ඉතින් නිදහස ලැබුවයින් පස්සේ එන්න අපි ප්‍රපාතයට පත් වෙන්න හේතුව මේක තමයි. අපි ඉන්දියන් සාගරයේ මුතු වැටිය කියලා අපේ රට වර්ණනා කළා එදා. එහෙම නැත්නම් මේ ලෝකේ ධර්මද්වීපය තමයි ශ්‍රී ලංකාව කියලා ලෝකෙ පිළිගැනීමක් තිබ්බා අපේ රට තුළ රටගෙන. නමුත් මේ ඔක්කොම කඩා බිඳ වැටුණා පහුගිය කාලේ දිහා බැලුවහම. මේ රටේ මිලේච්ඡ මිනිස්සු ඉන්න රටක් විදිහට තමයි ලෝකෙට පසුගිය කාලේ අපේ රට නිරාවරණය වුණේ. ඒ වගේම ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි රටක්. මොන ආගම ඇදහුවත්, මොන ජාතිය හිටියත්, මොන කුලයක හිටියත් කාටවත් නිදහසේ ජීවත් වෙන්න බැරි රටක් විදිහට තමයි ලෝකෙට පිරිමුල් කළේ රටේ ජනතාව තුලත් ඒ ආකල්පය තිබ්බා. විදේශිකයෝ වශයෙන් බැලුවොත් විදේශිකයෝ මේ රටට ආපුහම වගකිය යුතු ඇමතිවරු පාරේ බුදියා ගන්නවා. ඒ විදේශිකයන්ට පාර යන්න දෙන්නේ නැහැ. එහෙම ගෝත්‍රීය රටක් විදිහට. එහෙම නැත්නම් නවනිදන් පිල්ලේ මැතිණිය මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්තුමිය රටට ආවහම ඇමතිවරයා ගිහිල්ලා කසාද බඳින්න යෝජනා කරනවා. එහෙම රටක් තමයි මේක තිබ්බේ. විදේශ සංචාරකයන් ආවහම ස්වාමි පුරුෂයා මරලා බිරිඳව දූෂණයට ලක් කරනවා. එහෙම රටක් තමයි මේ රට තිබේ. ලෝකේ අපේ රට ගැන තිබිච්ච ප්‍රතිරූපය එන්න එන්නම හානි වෙන්න පටන් ගත්තා. ඒ හින්දා අපි දන්නවා ඒ තුල තමයි මේ ලෝකේ අපිය කොන් වෙන්න පටන් ගත්තේ. අපේ නොදියුණු ගෝත්‍රික නායක අපේ රටේ නායකයෝ කියන විදිහට ආවා. මහින්ද සමරසිංහ මැතිතුමාගේ කතාවෙත් ඒ අදහස දැක්ුණා. ගෝත්‍රික නායකයෝ විදිහට, ඒකාධිපති නායකයෝ විදිහට, ගෝත්‍රික ජාතියක් ඉන්න රටක් විදිහට තමයි අර ධර්මද්වීපය නැත්නම් ඉන්දියන් සාගරයේ මුතු වැටිය කියන එක ලෝකෙට ප්‍රචලිත වුණේ. අන්න ඒ තුල තමයි තන්ද ලකුණ අලියා නෙමේ, පුටුව නෙමේ, බුලත්කොළේ නෙමේ, එල්ලුම්ගහ ජිනීවාවල එල්ලුම්ගහ තමයි රටේ චන්ද ලකුණ ජයග්‍රහණය කරන්න ඕනේ. නැත්නම් විදුලි පුටුව තමයි චන්ද ලකුණ මේ රට ජයග්‍රහණය කරන්න ජනතා බලය ගන්න. ඒ තත්ත්වෙට මේ රටේ දේශපාලනයත් පිරිහෙන්න පටන් ගත්තා. කොහොමුණත් මේ තත්ත්වය අපි දන්නවා. ඒක හින්දා තමයි මේ ප්‍රශ්නේ මානව හිමිකම් කවුන්සිලයේ කෙනෙක් අපේ රටේ මැදිහත් වෙන්න හේතුනේ. අපේ රටේම ජනතාව ගිහිල්ලා මේ කියන්න කෙනෙක් නැති වුණාම මේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රමිලි කළා. 2012 දී විශේෂයෙන්ම අපිට එරෙහිව යෝජනාවක් ආවා. යෝජනාවක් වුණා. ඒ යෝජනාවත් අපිට කිව්වා පුළුවන් නම් හැදෙන්න. මෙන්න මේවා අපේ රටේ තියෙන ප්‍රශ්න. අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි කම තියෙන්නේ නැතුව ඇමරිකාවට ජීවත් වෙන්න බැරි හින්දා නෙමෙයි, යුරෝපයට ජීවත් වෙන්න බැරි හින්දා නෙමෙයි, අපේ රටේ ජනතාවට සාමකාමීව ජීවත් වෙන්න බැරි පරිසරයක් රට තුළ තියෙනවා කියන එක තමයි අපිට දැනුවත් කළේ අපේම හොඳට. නමුත් අපි දන්නවා 2013 මේ ප්‍රශ්නේ ආවා. 2014 අති උග්‍ර වුණා. අති උග්‍ර වුණා. පාලකයෝ ඡන්දිල්ලුවේ පාලකයා බේරගන්න ඡන්ද දෙන නැත්තම් යුරෝප් ජිනීවා එල්ලුම්ගහට යනවා. එහෙම නැත්තම් රණවිරුවන් එල්ලුම්ගහට යනවා. විදුලි පුටිය මරන්නයි හදන්නේ. දෙන්න ඡන්දේ ලෝකෙට එරෙහිව අපි ලෝකෙට වෛර කරන ජාතියක් බවට පත් වුණා. අනිත් රටවල් වලට වෛර කරන, දියුණු රටවල් වලට වෛර කරන ජාතියක් බවට පත් වුණා. රට තුල දේශයේ වැපිරෙන්න පටන් ගත්තා. අන්නේ දේ තමයි ඒක වෙනස් කරන්න තමයි ජනතාව අන්තිමට තේරුම් අරගෙන 2015 ජනවාරි 8 වෙනිදා විප්ලවීය වෙනසක් කළේ. කෑවෙනටත් කමන්නේ නැහැ, රස්සානටත් කමන්නේ නැහැ, යහ පාලනය අපේ රටට ආරම්භ දෙන්න කියලා ජනතාව මේ විප්ලවීය වෙනස කළේ පහුගිය කාලේ. එතකොට අපි දන්නවා මේ විප්ලවීය කරන එක වෙනසක් නෙමෙයි. අපේ රටේ අද කෑ ගහපු නායකයෝ එදා විපක්ෂ ආණ්ඩුවේ ඉඳගෙන අද විපක්ෂයේ කියලා කෑ ගහපු නායකයෝ එදා ජිනීවා කිව්වහම බයේ වෙවුලන තත්ත්වයක් බවට පත් වුණා. හැංගෙන්න තැනක් නැතු වුණා. ජිනීවා කිව්වහම එල්ලුම් ගහ දැක්කේ මරණ බිය ඇති වුණා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගැන කතා කරනකොට නමුත් අපිට පුළුවන් වුණා මේ යහපාලන ප්‍රතිපත්තිය ලෝකෙට පැහැදිලි කර දීලා. නෑ
මන්තුමා කාලය අවසන්යි.
විනාඩි දෙකක් දෙන්න. නෑ අපි එහෙම ජාතියක් නෙමෙයි. නෑ අපි හැම ජාතියක් නෙමේ අපි අපි අර කියපු ධර්මදීපේ තමයි අපි ඉන්නේ පැහැදිලි කරන්න පුළුවන් වුණා අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ එදා විදේශ ඇමතිවරයා වශයෙන් මේ පරිවර්තනයට පළවෙනි අඩිය තැබ්බාම ඊළඟට අපි විශේෂයෙන් කියනවා අපි ඊළඟට පෙන්නවා අපි වැඩ කළා මේ රටේ මිනිසුන්ට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ ඇති වෙන්න අපි වැඩ කළා ගරු මංගල ඇමතිතුමා ඊළඟ සැසිවාරයේ 2017 මාර්තු වෙනකොට සිංහෙක් වගේ සිංහනාද දීලා කිව්වා අපි ඒ තැනට යන පියවරට ඇවිදලා තියෙනවා කියලා අපි මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ස්වාධීන කළ ස්වාධීන කොමිෂන් සභා පිහිටවලා තියෙනවා තොරතුරු දැනගැනීමේ පණ තැති කළා මේ රටේ රාජ්‍ය මුදල් වලට වෙන්නේ මොකද්ද මේ රාජ්‍යයේ විනිවිද භාවකෙන් ඇති වෙනවා කියන එක පැහැදිලි කරලා තියෙනවා වින්දිතය
ගරු මැදමක්
අවසාන වශයෙන් විනාඩියක් දෙන්න කරු
නෑ කාලය
අවසාන වශයෙන් විශේෂයෙන්ම කියනවා
මේ කතා කරන්න පස් දිනක් ඉන්නවා
ඔව් සාපරාධී ක්‍රියාවලදී විශේෂයෙන්ම වින්දිතයන් ආරක්ෂා කිරීම සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියලා පෙන්නලා අද අපේ රට නව මාවතකට ලෝකයේ ඉදිරියේ සංචාරක වැඩිම වෙන ප්‍රශංසනීය මට්ටමකට ගෙන මේ වාතාවරණය ලෝකෙට ප්‍රදර්ශනය කරලා තියෙනවා ඒ හින්දා මම කියනවා අපි මේ යන ගමනට බාධා කරන්න එපා අවුල් කරන්න එපා ආපහු බල දේශේ වපුරලා රටේ බල්ලන් බලය අල්ලන්න ස්ටැට් කරන්න එපා එකතු වෙලා රටක් වශයෙන් හිටලා රටේ ප්‍රතිරූපයත් රටේ ජනතාවගේ ප්‍රතිරූපයත් ඉහළ නැංවීම ඉරීම සඳහා කටයුතු කරන අත්වල් බැඳගම්මු කියමින් මම විශේෂයෙන් ආයෝජනය කරනවා
ස්තුතියි ගරු පත්ම උදේසන්ත ගුණසේකර මන්තුම ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා
ගරු බුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ එකබද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් සභාව කල්තබන අවස්ථාවේ මේ ගෙන්න දෙන යෝජනාව පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරපු ඒකාබද්ධ යෝජනාව පිළිබඳව මේ කතා කරන මේ මොහොතේ මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි අපි දන්නවා අවුරුදු 30ක් දිග ගැහුණු යුද්ධයක් තිබුණු රටක් අද ලෝකේ මේ ත්‍රස්තවාදේ නිම කරපු මේ රාජ්‍ය සාමකාමී රාජ්‍යයක් හැටියට එදා 2009 න් පස්සේ අපේ රට ඉදිරියට ඇවිල්ලා තිබෙනවා අපි දන්නවා ගරු මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි දෙවන ලෝකයේ යුද්ධයෙන් පස්සේ ලෝක අධිරාජ්‍යවාදයට ඕන වෙලා තිබුණා තමන්ගේ භූදේශපාලන ඌමනාවන් වෙනුවෙන් ලෝක ආර්ථිකයේ සිටියම ලෝක සිටියම නැවත ලකුණු කිරීමේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් තිබුණා ඒකට ඌමනා වුණ ක්‍රියාවලිය තමයි මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි රටවල් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික සංවිධානය යොදා ගනිමින් මේ බලහත්කාරී මැදිහත්වීම සාධාරණීකලා මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි ලෝකේ බොහෝ රටවල සමහර විට ඒවට ආයුධ සන්නද්ධ කුලී හමුදා යදුවා සන්නද්ධ කුලී හමුදා හදලා ඒ ප්‍රධානම මෙහෙම වුණේ ලෝකය ෆෙඩරල් කරණය ලෝකය කැබලීකරණය කිරීමේ ව්‍යාපෘතිය ලෝකේ කැබලීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 1951 වසර දක්වා දිවෙනවා ලංකාවේ චලනායක මහත්තයා තමයි මැලේසියාවේ සිට ඇවිල්ලා ෆෙඩරල් ව්‍යාපෘතිය පියා හැටියට සලකන මේ රට කැබලි කිරීමේ වෙන් කිරීමේ දිශාවට සියලු දෙමළ මුස්ලිම් කතා කරන භාෂාව අනුව අදහන ලබ්ධීන් අනුව අදහන ආගම අනුව ශ්‍රී ලංකාව තුල බෙදුම්වාදී ව්‍යාපාරය ආරම්භ කළේ මේ විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වෙනත් අවශේෂ සංවිධානත් ලෝකේ ත්‍රස්තවාදී සංවිධානත් නිර්මාණය කිරීම හරහා ලෝකේ රටවල් 26ක් මුලස්සනාරුඩු මන්තු මේ වෙනකොට බෙදා වෙන් කර තිබෙනවා. එහෙම බෙදා වෙන් වෙන්න කියපු රාජ්‍යයක් එදා LTT ප්‍රභාකරන් මිනිමරු ප්‍රභාකරන් උතුර දෙමළ ජනතාවටත් අයිතිවාසිකම් නොදුන්න ප්‍රභාකරන් නැගෙනහිර මුස්ලිම් මිනිහරත් අයිතිවාසිකම් නොදුන්න ප්‍රභාකරන් කාත්තංකොඩි පල්ලියේ මිනිසුන්ගේ ආගම අදහන්න මුස්ලිම් මිනිහාගේ ආගම අදහන්නත් නොදුන්න ප්‍රභාකරන් ශ්‍රී මාබෝධි වහන්සේගේ අභියසදී අපේ ශ්‍රී මාබෝධි වහන්සේත් විනාශ කරලා ලේ විලක් කරපු ප්‍රභාකරන් ශ්‍රී දළදා වහන්සේ ගාව මිනි ලේ වපුරපු ප්‍රභාකරන් ඒ ත්‍රස්තවාදී ව්‍යාපාරය තමයි එදා මහින්ද රාජපක්ෂ කියන මේ රටේ නායකයා ත්‍රස්තවාදේ නිමා කරන මේ රටෙක්සේ සත්කරන මහා සටන ශක්තිමත් කරලා ඒ බල බරපතල තීන්දුව ගත්තේ අන්නේ බරපතල තීන්දුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැති ලෝකේ බටහිර රාජ්‍ය කැමැති මතක තියාගන්න මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි එක්සත් ජාතීන්ගේ සංවිධානය කොයිතරම් බලවත් ලෙස බරපතල ලෙස ලෝකේ අමානුෂික තැනකට ගිහිල්ලා අරගෙන ගිහිල්ලා තියෙනවද කියනවනම් ඔවුන්ට ඕනා කරන හැම දෙයක්ම ලෝකේ පුරා ව්‍යාප්ත කරලා තියෙන්නේ ඔබට දන්නවා එක උදාහරණයක් තියෙනවා
පැපුවා නිව්ගීනියාවෙන් බටහිර පැපුවා කියන නම පැපුවා කියන රටවෙන් කරන්න රටක් හදන්න ඉන්දුනීසියාවට එක පවරා දෙන්න අඩි රූලක් තියලා තමයි පැපුවා නිව්ගීනියාවෙන් කරේ මිලසන රුමන්තුමනි ඒ විදියට තමයි දෙමළ ඊලාම් සිටියම නිර්මාණය කළේ මණික්ගඟෙන් මෙහා පැත්තේ මන්නාරම ද්‍රෝවිණේ එහා පැත්තේ එහා පැත්තට දෙමළ ඊලාම් රාජ්‍යයක් නිර්මාණය කරන්න තමයි ඒ අධිරාජ්‍යවාදීන්ගේ වමනාව ඒකට තමයි ෆෙඩරල් කරන්න අරගෙන වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියට ඔවුන් දැන් ගේන දඬුවඬුව තමයි ජිනීවා වලින් එන යෝජනාව ජිනීවා වලින් එන යෝජනාව සුඩානයේ බෙදුවා වගේ වෙනත් රටවල් බෙදුවා වගේ පසුගිය වසර 7ක කාලය තුලදී මේ මානව හිමිකම් ආලේප කළපු රාජ්‍ය තාන්ත්‍රික දඬුවඬුව යොදාගෙන මේ සජ්ජාතික සංවිධානයේ මැදිහත් වුණා ඒ මැදිහත් වීම උච්චතම අවස්ථාව තමයි පසුගියදා ජිනීවා වලදී සම්මත වුණු 2014 දී මානව හිමිකම් කොමසාරිස් විසින් සම්මත කළපු 2014 දී කැඳවූ ශ්‍රී
ලංකා
වාර්තාව ඒ මත පදනම් වූ 2015 31 යෝජනාව ශ්‍රී ලංකා විදේශ මැතිවරයා අනුමත කළේ මේ අනුමත කිරීම හරහා මේ රටේ ආරක්ෂක හමුදාව මේ රටේ රණවිරුවන් බෙදුම්වාදී ව්‍යාපාරට විරුද්ධව සටන් කරපු අපේ රටේ රණවිරුවන් දඬු අඩුවට රැගෙන යන මානව හිමිකම් දඬු අඩුවට රැගෙන යන ක්‍රියාවලිය විදේශ අමාත්‍යවරයා විසින් සම්මත කරලා තියෙන කාරණය කියන කාරණය ඔප්පු කරලා තියෙනවා ඒ නිසා මේ ආණ්ඩුව අද යමින් ඉන්නේ මේ රට බෙදා වෙන් කිරීමේ දිශාවට බෙදුම්වාදී ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ දිශාවට විතරක් නෙමෙයි මේ රටේ යුද්ධයක් කරලා 30 අවුරුදු සාපරාධ යුද්ධයක් නිමා කරපු මේ රටේ හමුදාව දඬුවට අඬුවට රැගෙන යන ක්‍රියාවලියකට හසු කරලා තියෙනවා කියන කාරණේ මතක් කරමින් ඊට විරුද්ධව මේ රටේ ජනතාව පෙළ ගැහෙන දවස අනිවාර්යයි කියන කාරණාවත් මතක්
කරමින්
මානවතින බොම්මත් ස්තුතියි
තමයි මණ්ඩපල් මුජිබ රවුමන් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා
ස්තුතියි ගරු සභාපතිතුමනි අද මේ මානව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු වාර්තාව මේ සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමනි අපි ලෝකයේ මේ මානව හිමිකම් චෝදනාවට ලක් වෙච්චලා තිබුණු රටක් ඒ පෞගේ පුරා කාලයේ පුරාම ඒ චෝදනාවලින් නිදහස් වෙලා අපි 2015 ජයග්‍රහණයක් එක්ක අපිට අලුත් දිශාවකට යන්න පුළුවන් මාවත අපිට විවර වුණා නමුත් අපි කියන්න ඕනේ 2015 අපි සම්මත කරපු යෝජනාවේ 11 වෙනි යෝජනාවේ තියෙනවා encourages the government of Sri Lanka to investigate all alleged attacks by individuals and groups on journalists human rights defenders members of religious minority groups and other members of civil society as well as places of worship and to hold perpetrators of such attacks to account and to take steps to prevent such attacks on in the future ගරු සභාපතිතුමනි මේක තමයි 11 වෙනි යෝජනාව අපි එදා ඒකමතිකව සම්මත කරපු ජිනීවා යෝජනාවේ මේ යෝජනාව අද ඊටාම මේ යෝජනාව ගැන අපි කතා කළොත් අද මේ යෝජනාව අපිට තවම බැරි වෙලා තියෙනවා ක්‍රියාත්මක රංගවන්න 2016 දී මේ රටට පැමිණියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළුතර කණ්ඩායම් වල විශේෂ නියෝජිත රීටා ඉසැක් එන්ඩියා කියන මහත්මිය ඒ මහත්මිය 2016 ඔක්තෝබර් මාසේ ලංකාවට ඇවිල්ලා මේ රටේ හිටපු සිවිල් නායකයෝ දේශපාලන නායකයෝ හමු වෙලා එතුමිය වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා තවම ලංකාවේ සුළු ජන කොටස් වලට විරුද්ධව ක්‍රියා කරන ඒ ක්‍රියාකාරකම් නවත්තන්න අපෝසත් වෙලා තියෙනවා කියලා 2016 වාර්තාවේ එතුමිය ඉදිරිපත් කළා ගරු සභාපතිතුමනි අපි පිළිගන්න ඕනේ එක දෙයක් එදා ඇත්තටම මේ රටේ පෞගිය ආණ්ඩු සමයේ තැන් තැන්වල මේ රටේ සුළු ජන කොටස් වලට විරුද්ධව සිද්ධ වෙලා එදා අලුත්ගමේදී ඒක පිපුරා ගියාම එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයට එදා අලුත්ගම සිද්ධිය පාරාවලල්ලක් වුණා අපිට මතකයි ඒ පාරාවලල්ලක් වෙලා එදා රාජපක්ෂ පාලනය මේ රටේ පරාදය කරන්න ඒක ඉවත් කරන්න එදා ඒ සිද්ධිය මේ රටේ බලපෑවයි කියන එක අපි සියලු දෙනාම දන්නා කාරණයක්. අද මොකද්ද වෙලා තියෙන්නේ? එදා ඒ පාර කාපු සුළු ජන කොටස් වලට අපි එදා පොරොන්දුනා. එදා මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිද්ධ වෙච්ච අසාධාරණකම් වලට යුක්තිය ඉෂ්ට කරනවායි කියලා තමයි අපි අද බලයට ආවේ. නමුත් අද අපි නැවත බලයට ඇවිල්ලා 2015 අපි බලයට ඇවිල්ලත් තවම අපිට බැරි වෙලා තියෙනවා ඒ අසාධාරණකම් වලට
තාඩන පීඩනවලට ජාතිවාදීන්ගේ ගැරවුම්වලට ඒ අසාධාරණව ලක්වෙන ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න අපි රජයක් හැටියට අපි අද තවම අපෝසත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අපිට මාර්තු මාසයේදී 2016 අපිට අවුරුදු දෙකක කාල සීමාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ අපිට ලබා දීලා තියෙනවා. ඒ මානව හිමිකම් කවුන්සිලේ ලබා දුන්න ඒ හරහා අපිට මේ රටට GSP ප්ලස් සහනය අපිට ලබා දීලා තියෙනවා. අපිට මත්ස්‍ය සහනම ඉවත් කරගන්න පුළුවන් වුණා. ජාත්‍යන්තරය දිනා ගන්න පුළුවන් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි ඒ විශ්වාස කරපු ඒ අපි ගැන විශ්වාසයේ තියන් ඉන්න ජාත්‍යන්තරය විශ්වාසයේ කඩ කරන්න නැවත අන්තවාදී බලවේග කටයුතු කරනවායි කියන එක අපිට පෙනී යනවා. ඒ කටයුතු නවත්තන්න අපි පියවර අරගෙන නැහැ. අද වෙනකොට සිද්ධීන් 22ක් බරපතල සිද්ධීන් 22ක් වාර්තා වෙලා තියෙනවා. අද අලුයම ඊයේ රෑ රාත්‍රියේදී මහරගම විජේරාම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝට අයත් කඩයක් නැවත ගිනිබත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා පෞගියදා සර්ව ආගමික රැස්වීමක් කැඳෙව්වා. ඒ රැස්වීම කැඳෙව්වට පස්සේ බරපතල සිද්ධීන් දෙකක් නැවත වාර්තා වෙනවා. එහෙමනම් අපිට පේනවා අපි අපෝසත් වෙලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි දැක්කා පෞගියදා LTT හිටපු සමාජිකයෙක් පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියලා ඝාතනය කරන්න උත්සාහ කරාම අදා පොලිසියට පුළුවන් වුණා ඒ හිටපු LTT සමාජිකයව අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. නමුත් මේ පෞගිය සිද්ධීන් 22ක් වාර්තා වෙලා තියෙනවා. අපිට ඒ 20 සිද්ධීන් 22ක එක සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න අද රජයක් හැටියට අද අපි අපෝසත් වෙලා තියෙනවා. එහෙමනම් බරපතල නීතියේ ආධිපත්‍යයට අපි අද මුහුණ දීලා තියෙනවා. ඒ අපි ලබාගත් ජයග්‍රහණ, අපි ලබාගත් ජාත්‍යන්තර කීර්තිය අද බලපතල ලෙස අද අවදානමට ලක් වෙලා තියෙනවායි කියන එක අපි කියන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි සමහර විට මේ ආණ්ඩුවේ තුල මේ ජාතිවාදීන්ට උඩගෙඩි දෙනවුන්, මේ ජාතිවාදීන්ට ආවරණය දෙන අය මේ ආණ්ඩුව තුල ඉන්න පුළුවන්. අපි විශ්වාස කරනවා අපිට ඒ සැකය නැවත මුස්ලිම් ප්‍රජාව තුල මේ ආණ්ඩුව තුලත් ජාතිවාදය, ආගම්වාදය වපුරන අයට උඩගෙඩි දෙන අය, ආවරණය දෙන අය ඉන්න පුළුවන් කියලේ විශ්වාසය මුස්ලිම් සමාජය තුල නැවත ඒක මතුවෙලා තියෙනවා. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට තමුන්නාන්සේට වගකීමක් තියෙනවා. මේ රටේ ජීවත් වෙන සියලු ජනකොටත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපතිතුමාට තියෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමාගෙන් අම්මා ඉල්ලා සිටිනවා ඒක මග අරින්න එපා. ඒ වගකීම ඉෂ්ට කරන්න ඔබතුමාවත් කරේ බලාපොරොත්තු ඇතුව තමයි මේ රටේ ජීවත් වෙන සියලු ජනකොටත් තමුන්නාන්සේට 2015 ඒ ජනවරම ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් විතරක් නෙමෙයි මේ රටේ ජාතික සමගිය සංහිඳියාව සුළු ජනකොටස් ආරක්ෂා කරන්න තමයි එදා 2015 ඒ ඓතිහාසික ජයග්‍රහණය අපි ලබා ගත්තේ කියන එක ජනාධිපතිතුමාට අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. ඒක තමයි අපිට අද කටාර් රාජ්‍යයට වෙලා තියෙන දේ මතක තියාගන්න. අද කටාර් රාජ්‍යය ඉතාම බලවත් රාජ්‍යයක්. අද මද පෙරදිගති ඉන්න අනිකුත් බලවත් රටල් අද කටාර් රාජ්‍යය තනි කරලා තියෙනවා. ඇයි ඒ? අද කටාර් රාජ්‍යයට චෝදනාවක් තියෙනවා ත්‍රස්තවාදීන්ට උදව් කරන රටක් හැටියට. අද මැද පෙරදිග ඉන්න අනිකුත් බලවත් රටවල් කටාර් රාජ්‍යයෙන් සම්බන්ධතා ඉවත් කරලා තියෙනවා. ඒ හින්දා අපි අවුරුදු 10ක් අපි තනියෙන් හිටියේ ලෝකේ. පෞගිය මහින්ද පාලන කාලේ අපි තනි වෙලා හිටියේ. නමුත් 2015 ජයග්‍රහණයත් එක්ක ඒ තනිකම අපිට නැති කරගන්න පුළුවන් වුණා. මොකක් හින්දාද? මේ ආණ්ඩුවේ තියෙන මනුස්සකම හින්දා. අපි මිනිස්සුයෝ කියලා අපිට ලෝකයට පුළුවන්කම ලැබුණා. ඒ මනුස්සකම නැති කරන්න අමනුස්සයෝ ටිකක් මේ රටේ නැවත කෝලාල ඇති කරන්න උත්සාහ කරනවා. එහෙමනම් ඒ මනුස්සකමයි ජාත්‍යන්තර කීර්තිය ආරක්ෂා කරන්න නම් මේ අමනුස්සයෝ ටික කූඩු කරන්න ඕනේ. මේ අමනුස්සයෝ ටික කූඩු කරන්න බැරි නම් මේ රටට ගැලවීමක් නැහැ කියන එක අපි සියලු දෙනාම මතක තියාගන්න ඕනේ කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු චන්දිම ගම්මකේ මන්තුමා, ඔබතුමාට විනාඩි 5.
මුලසුනුර මන්ත්‍රීතුමනි, එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සල සැසිවරදි කරන ලද යෝජනා ගැන අදහස් දක්වන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවට ඉස්සෙල්ලා ඒකාබද්ධ කල්ලියේ මන්ත්‍රීවරේ කතා කළා. එතුමාගේ කතාවද හරියටම එක්සත් ජාතීන්ගේ සංවිධානය එතුමන අඳුකුල වගේ තමයි කතා කරේ. අපිට මතකයි යුද්ධයෙන් පස්සේ මැයිදා 2009 මැයිදාට එන යුද්ධ අවසන් වුණා. දවස් 4ක් ගන්නම් වුණේ ජනාධිපති රාජපක්ෂ මහත්තයා ආරාධනා කරා බැංකින් මුන් මහත්තයාට මෙහාට එන්න කියලා. ඒ ආව විතරක් නෑ, ඒ බව ඒකාපත්‍ර ප්‍රකාශිකුන් නිකුත් කරා. ඒ ඒකාපත්‍ර ප්‍රකාශ මගින් ජාත්‍යන්තර මානවිකම් සම්බන්ධයෙන් සම්මුතියින්, ඒ වගේම ජාත්‍යන්තර බැඳීම්, මානවිකම් ප්‍රවර්තන සහ ආරක්ෂාව, මානවිකම් මුල්ක උල්ලංඝන කිරීම සඳහා වගකීම් සහ වගවීම් සහ පිළියම් යදීම, ඒ වගේ කටයුතු වලට එතුමාලා එකඟ වුණා. එදා මේ එකඟ වීම කරලා ඊළඟට එතුමන්ලා කරපු ගත්ත ක්‍රියාමාර්ගය තමයි දනුස්මාන් වාර්තාව ගැනීම. මේ ඉංජිනේරසේන ජාතිකයෙකු දනුස්මාන් මාත්මයාගේ වාර්තාව සකස් කරන්න මේ රටේ මහින්ද මාත්තලා ඒ පුද්ගලයන් එන්න දුන්නා. එතකොට ඒ ආයි මොකද කරේ ජාතියන් වෙනත් රටක ඉඳගෙන ලැබෙන වාර්තා අනුව හදුව වාර්තාවක් මේක සම්පූර්ණයෙන්ම අපිට අපක්ෂපාතිය අවශ්‍යගත වාර්තාවක් බවට පත් වුණා. ඔහොම වුණාට එදා මහින්ද මාත්තලා මේ බැංකුන් මාත්‍යාව ගෙන්නනකොට මේ විදිහට කිව්වේ 2009 මේ 22 පශ්චාත් ජරුම් අවධියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ උසස්ම සම්භාණීයම අමුත්තා ලෙස මහලේකම්වරයා ජනාධිපති රාජපක්ෂ මහතා විසින් හරසරින් යුතු පිළිගත් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමීප සහයෝගතාවෙන් හා එකට එකතු එකමුතුව කටයුතු කිරීමේ කැපවීම පිළිඹුක වන බව තමයි එදා කිව්වේ. එහෙම කියලා තමයි මේ එක්සත් ජාතීන්ගේ මානවීයම් කොමිෂන් සභාවේ මේ ප්‍රශ්නය ඇඟට දාගත්තේ. ඒ වචනේ පරිසමාප්තියෙන්ම 2012 වෙනකොට මේකේ ප්‍රතිඵල අපිට දෙපෙන්න තිබුණා. දනුස්මාන් වාර්තාවෙන් ඒ වගේම උගත් පාඩම් සහ පොදුසංසන්දන කොමිෂන් සභා වාර්තාවෙන් අපිට හොඳට මෙම්බත් වෙන්න වැදුණා. ඊළඟට ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වැළකී හිටියා. ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒවකට සිද්ධ වෙච්ච පළවියක වශයෙන් තමයි අපිට මේ ප්‍රශ්න ඔක්කොම මුණ දෙන සිද්ධ වුණේ. ඇත්තෙන්ම කියනවා නම් ගලු මුලසුන මන්ත්‍රීතුමනි, එදා මහින්ද මාත්‍යා ගෙන්නගත් බැංකුන් මුම් මාත්‍යාව ගෙන්නගෙන කෑවත් ඉල්ලංකාව වෙනුවට එදා ගෙන්නගෙන කෑවා. ඒ කෑම තමයි තාමත් අපි කන්නේ. ඒක නිසා 2009 පස්සේ 2012 ඊළඟට 2013 2014 2015 2017 ඊළඟට 2019 අපි මේ සැසිවාරවල උත්තර දෙන සිද්ධලා තියෙනවා. ඒක නිසා කොමුණත් අපි 2015 පස්සේ 30 වෙනි සැසිවාරයෙන් පස්සේ මේ චෝදනාවල සැර බොහෝ දුර බාල කරගෙන තිනවා. අපි විශ්වාස කරනවා 2019 වෙන විට හානියකින් තොරව මේ හානිය අවම කරගෙන මේ ගැටලු විනිරාකරණය කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා. හැබැයි ඒ තුලත් ඉඳගෙන මේ දේශපාලන වාසි ගන්න උත්සාහ කරන උදවියට මං කියන ඔය අමන ක්‍රියාව නවත්තන්න කියලා. ඔය වැඩිය මේ රට මේ වගේ දතර මූණ පාලා තියෙද්දි මේකෙන් ගොඩේන්න හදද්දි ගොඩේ මේ පසුම නිර්මාණ වෙලා තියෙද්දි මේ වගේ අමන වැඩ කරන්න එපා කියලා මම ඔය ඒකාබද්ධය ඇතුළු පිරිසට මං කියන්න කැමතියි. විශේෂයෙන්ම රටක ජනතාව ආරක්ෂාව සඳහා හෝ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර තලයේ මෙන්ම දේශීය වශයෙන් යුදාවි ඒ වගේම යුද්ධ ගැටුම් පවත්වාගෙන යාම රටකට අයිතියක් තියෙනවා. ඒ නිසා තමයි හැම රටම සිවිල් හමුදාවක් පොලිසිය පවත්වාගෙන යන්නේ. හැබැයි අපි යුද්ධ කරන්න විට අවියාවිද අතගත් හමුදාව නිරායුධ සිවිල් වැසියන් අතර වෙනස අඳුනා ගන්න ඕනේ. ජාත්‍යන්තර මානුෂීය නීතියේ ප්‍රධාන මූලධර්ම වෙන්නේ සිවිල් වැසියන්ට ප්‍රහාර
ගරු මන්ත්‍රීම කාලය අවසානයි
කිරීම, කාන්තාව ළමුන්ට විශේෂ ආරක්ෂක සැලසීම
ගරු මන්ත්‍රීම කාලය අවසානයි
ස්ත්‍රී දූෂණ සැකකරුවන් දරුණු වදිංසාව ලක්ෂණ වැළක්වීම ඒ වගේම වයස අඩු අවුරුදු 15 අඩු දරුණු යුද කටයුතු බඳව නැගීම මේ වගේ කටයුතු ජාත්‍යන්තර මාධ්‍ය පිළියනන් තියෙද්දි මේ අද ඇතිවලා තියෙන ප්‍රශ්නයෙන් අපි ගැලවීම තිබෙද්දි මේ දේශපාලන වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් මගේ බරපතල අප්‍රසාද බලකිරීමෙන් මගේ නිහඬ
ස්තුතියි. ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. කාලය ලබා දීම පිළිබඳව අප අද මේ පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සැසිවාර ගැන සාකච්ඡා කරන්නේ නැවත මානව හිමිකම් තහව කරපු රටක් විදිහටයි. ඇත්තෙන්ම අද මාධ්‍ය ආයතන ගිනි තියන්නේවත් මාධ්‍යවේදීන් මරන්නේවත් අවාසනකට වගේ සමහරුන්ට මේ නිදහස තේරෙන්නේ නැති තරමට තමයි මේ පාර්ලිමේන්තුවේ සමහර කතිකයින් ගරු මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන් කතා කරේ. ඇත්තටම මේ රටේ පසුගිය කාලේ වෙච්ච ක්‍රියාදාමයන් ගන්නකොට අපි මාධ්‍ය සුලින් බොහොම පැහැදිලිව දැක්කා මේ රටේ නීතිය නීතිය ක්‍රියාත්මක කරපු උසස්ම නීති වේදියා බලධාරියා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරපු හැටි එතුමගේම වචනවලින් එතුමගේම කටහඬින් අපිට අහන්න දකින්න ලැබුණා. එතුමා ප්‍රකාශ කරනවා අද මේ මිනිස්සයා ඔතන ඉන්නේ මම නිසා. හිරකූඩුවේ ඉන්න ඕන කියලා රජකරට ගෙදරට ඇරියේ මමයි. මේ නීතියේ ආධිපත්‍ය මේ රටේ තිබුණු ආකාරයේ ප්‍රකාශ තුළින් ගරු සභාපතිතුමනි අපිට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. විධායකයේ ව්‍යවස්ථා දායක සාධිකරණේ මේ ආයතන ප්‍රධාන ආයතන තුන ගත්තහම මං හිතන්නේ විධායකට එහෙම බරපතල ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙලා නැහැ. ඒ වගේම අධිකරණය ක්‍රියාත්මක කර ඒ නිලධාරීන්ට මේ රටේ මහා බරපතල ප්‍රශ්න ඇති වෙලා නැහැ ගරු සභාපතිතුමනි. ඒත් ව්‍යවස්ථා දායකය තුල හැසිරිච්ච සමහර අයට සිර දඬුවම් පවා විඳින්න වෙලා තියෙනවා. මේ අපි මේ ජීවතුන් අතර ඉන්න කාලය තුර අපිට අහින්න දැකෙන්න ලැබුණා. ගරු සභාපතිතුමනි එස්.පී. දිසානායක ගරු අමාත්‍යතුමා කර ප්‍රකාශයක් නිසා එතුමට සිරපත් කණ්ඩුණා කටින් වචනයක් වැරදිලා ගිහිල්ලා. මේ ව්‍යවස්ථා දායකය තුල සිටපු කෙනෙක් සිරපත් කෑවා යම්කිසි වචනයක් වැරදිලා අධිකරණයේ ඒ දඬුවම් ලබන්න සිද්ධ වුණා. ඒ වගේම මේ රටේ මේ නිදහස අවුරුදු 30ක පැවතිච්ච යුද්ධය ජයග්‍රහණය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු සරත් පොන්සේකා මැතිතුමන්ට අවුරුදු ගාණක් සිරගත වෙන්න සිද්ධ වුණා. මේ රටේ ව්‍යවස්ථා දායකට නීති ක්‍රියාත්මක වෙලා එතනින් ගත්තාම සාමාන්‍ය පුරවැසියන්ට සමහර අය ජීවිතාන්තය දක්වා හිරේ සමහර එල්ලුම් ගස් ගිය අය නැවත නඩුව අහනකොට ඒවයි නිදොස් කොට නිදහස් වෙච්චි අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එල්ලුම් ගහේ ගිය අය නිදහස් වෙලා ගිය අවස්ථාවල් දැකලා තියෙනවා. පොලිසියේ වැදගත් වූ නිලධාරීන් යම් නීතියක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒ අය එල්ලුම් ගහට නියම වෙලා ආපහු නිදහස් කොට නිදහස් වෙච්චි අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ගරු සභාපතිතුමනි ඇත්ත වශයෙන්ම මහින්ද සමරසිංහ ගරු අමාත්‍යතුමාගේ කතාව ඉතා වැදගත්. එතුමා බොහොම පැහැදිලිව මේ කාරණා කටයුතු පිළිබඳව අපිටත් ඉතා නොදැනවත් දේවල් අපිට දැනුවත් වුණා එතුමගේ කතාව තුළ. ඇත්ත වශයෙන්ම මේ රටට අල්ලපු රට ඉන්දියාව ගිහිලා මහනුවර හිමිකම් කවුන්සලයේදී අපේ රටට විරුද්ධව ඡන්ද දීපු අවස්ථාවක් අපි දැක්කා. මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පහුගිය රජයේ අනුගමනය කර විදේශ ප්‍රතිපත්තිය ගැන අපි මොනවටායි කතා කරනවද? අල්ලපු රට අද වැසි බරිත කාලගුණ තත්ත්වයේ තුල මේ රටේ අයහපත් කාලගුණ තත්ත්වයේ තුල මේ රටේ විවසනයක් ඇති වෙච්ච වහම ඉන්දියාව තමයි ක්‍රියාත්මක වෙලා අපේ රටට ආධාර දෙන්න පටන්ගෙන තියෙන්නේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් මං හිතන්නේ ඉතා හොඳින් මේ විදේශ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිවම මේ විදේශ රටවල් හා සම්බන්ධකම් ගොඩනගා ගනිමින් අද බොහොම සුහදශීලීව මානව හිමිකම් මේ රටේ කොහෙවත් අද උල්ලංඝනය වෙන්නේ නැහැ. අද මුස්ලිම් දෙමළ සිංහල සහ බර්ගර් සියලු ජනතාවට ඉතා එක රටක පුරවැසියන් හැටියට මේ රටේ මිනිස්සු හැටියට මේ රටේ පුරවැසියන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වීමේ ඒ ගෞරවණීය තත්වය මේ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව තුළින් ලැබිලා තියෙන ගරු සභාපතිතුමනි. එනිසා මට මම ඔබතුමා රෙඩ් ලයිට් එක පත්තු කරනවා. කාලය අවසානයි කියලා මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳ ස්තුති.
ස්තුතියි ගරු හොනරබල් අලි සයිර මවුලානා.
බිස්මිල්ලාහි රහමාන රහීම්. As a summing up speaker, speaking on the outcome of the Human Rights Council consideration of human rights and reconciliation in Sri Lanka in March 23rd of this year resolution, demonstrates that the international community has come to recognize Sri Lanka's march towards peace and progress in the last 2.5 years as a point of departure from the isolationist trap it was caught in for a decade. Honorable presiding member, further it is vital to note that the consideration of Sri Lanka's situation by Human Rights Commission took place under the condition of the effective outreach and improvement of bilateral relations by Sri Lanka with all its partners, particularly North America, Europe, and other countries, and restoration of balance in Sri Lanka's foreign policy. Moreover, the increasing international realization that in the world of recurring conflicts today, Sri Lanka represents a bright spot and a promising future due to its geographically strategic position. Human Rights Council included that the outcome of the Geneva process is a win-win situation for both the people and the government of Sri Lanka, as well as the international community. The government of Sri Lanka, led by His Excellency President Maithripala Sirisena and the Honorable Prime Minister Ranil Wickremesinghe, and the former Minister of Foreign Affairs and current Minister of Finance, Honorable Mangala Samaravira, deserves our deepest appreciation for this very positive turnaround in Sri Lanka's image and international profile. The government of Sri Lanka has been given 2 years, of which 3 months have already elapsed, to continue the positive trajectory it has maintained in peace and progress, building further on the momentum gained in our national efforts to achieve genuine, meaningful reconciliation combined with effective realization by all of right to justice, including access to it. Honorable Presiding Member, it is obvious that there are unnecessary polemics over the nature and dynamics of the judicial mechanism, the establishment of which is referred to the Resolution 30/1 adopted by Human Rights Council in October 2015. There is still a question as to whether there should be a judicial mechanism in the first place. These have to be reflected upon seriously. Right to justice and access to justice remain the basic pillars of the concept of rule of law. These are fundamental features of modern, forward-looking society built on egalitarian ideals, fundamental freedoms, and good governance of democracy. We must ensure the effective exercise and enjoyment of these rights in Sri Lanka through instituting necessary policy and legal frameworks which are long anticipated for decades. Any absence of entrenched legal provisions for the effective realization of the right to justice and access to justice applicable at all times, that is, one of universal application transcending all ethnic, religious, cultural, linguistic, and gender-based divides in Sri Lanka, would only be suggesting a threatening prospect for Sri Lanka, even though the country may fare better in other areas in the short to medium term. Stability, whether the political or economic, cannot be efficaciously sustained and promoted anywhere in the world, let alone Sri Lanka, if accessible, qualitative, efficient justice is not ensured, or if justice is distorted, or if it is denied to a segment of the society, however small it is. While some are interested in a debate over a judicial mechanism, its type, composition, function, etc., it is important to stress that at the heart of the question of effectiveness of justice is, which is pivotal to genuine, meaningful reconciliation and peace building, remains with accessibility, timeliness, and universally underpinned by independence. All these combined together to give justice, both pursuit and delivery of it, as well as its process, the credibility it requires. Honorable Presiding Member, in my view, Human Rights Council Resolution 31 and the one that was adopted in March this year are all about credibility of justice and judicial mechanism and process in Sri Lanka. Credibility is key to good governance, rule of law, peace building above all. It is key to public confidence. Finally, let me emphasize that the larger issue of independence and credibility is also an opportunity for all of us and for the people of Sri Lanka, and indeed for official and unofficial bars, law enforcement agencies, especially the police, and importantly for Sri Lanka's judiciary itself. If law enforcement agencies cooperate, if judiciary continues upholding independence, integrity, and non-partnership, ensuring effective delivery without delay or bias,
that would take Sri Lanka to a different plateau of national and international respectability. Regretfully, the ongoing incidents of violence and hatred against minorities in particular are a clear case in point in this regard. There is no point making a sweeping generalization of such incident stating as violence extremist without naming individuals and groups. Such broad categorization only gives confidence to miscreants and nefarious activists that they are neither specifically targeted or they are above the law, that it would only place the outlook of the government in doubt when the expectation of the people from good governance is not upheld. Finally, presiding honorable member, the country cannot afford such an approach at this critical time. Perpetrators, irrespective of their political, religious, or social designation, have to be held accountable and dealt with. The credibility of good governance should be entrenched in practicing rule of law, peace building, and most importantly, to build public confidence, which will enhance and project a positive profile internationally. Thank you.
Thank you. Eta passwaru ekada parliamentu yali dasse.